ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ හොරණ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනී සුදස්සි ස්වාමීන්ද්‍රණන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන්ද්‍රණන් වහන්සේගේ වැඩම වීමෙන් සෑම ඉරිදා දිනකම පවත්වනු ලබන ධර්මදේශනා මාලාව මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රයේ සඳහන් වන චිත්තෝපක්ලේශ ධර්ම කරුණු විග්‍රහ කෙරෙන ධර්මදේශනා මාලාවේ දෙවැන්නයි අද දේශනා කිරීමට නියමිත.
සමන්ත චක්කවාලේසෝ අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා
සාදු සාදු සාදු
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස් නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්
සාදු සාදු සාදු
සක්ඛෝසෝ භික්ඛවේ භික්ඛු අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලයේසෝති ඉති විදිත්වා අභිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති ති
සාදු සාදු සාදු
සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ වත්ථූපම සූත්‍රය ඇසුරු කොටගෙන එහි සඳහන් වෙන චිත්තෝපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් සිදු කරන ධර්මදේශනා මාලාවෙහි අද දෙවැනි ධර්මදේශනාවයි ආරම්භ කෙරෙන්නේ. පසුගිය සතියේ එහි ආරම්භක ධර්මදේශනාව හැටියට චිත්තෝපක්ලේශ ධර්ම 16ක් පිළිබඳව ඒ වත්ථූපම සූත්‍රයේ සඳහන් වෙන චිත්තෝපක්ලේශ 16ක් පිළිබඳව නම් වශයෙන් අපි සිහිපත් කළා. ඒ වගේම මිනිස්සෙක් හැටියට උත්පත්තියේදී ලැබෙන ප්‍රභාස්වර සිත පසු කාලීනව ඉන්ද්‍රයන්ගෙන් අරමුණු ගන්නකොට සිහිනුවණින් තොරවීම නිසා ඒ චිත්ත උපක්ලේශ ධර්මයන් මනසෙහි ජනිත වෙන ආකාරයත් එයින් සිත කිලිටි වෙන ආකාරයත් ඒ වගේම සමත විපස්සනා භාවනාවන් තුළින් ඒ චිත්තෝපක්ලේශ ධර්මයන් දුරු කරලා සිත පිරිසිදු කරගන්නට මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන නුවණැති වීරයති සත්පුරුෂයින්ට හැකියාව ඇති බවත් පැහැදිලි කරමින් අපි පසුගිය ධර්මානුශාසනාව සිද්ධ කරන්නට යෙදුණි. අද දවසේ පටන් ඒ වත්ථූපම සූත්‍රයේ තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද චිත්තෝපක්ලේශ ධර්ම එකින් එක පැහැදිලි කරමින් මේ දේශනා පෙළ සිද්ධ කරන්නට අදහස් කළේ. ඒ අනුව අද දවසේ ධර්ම දේශනාව සඳහා එහි පළමුවෙනි චිත්තෝපක්ලේශ ධර්මයේ හැටියට දක්වන අභිජ්ජා විසම ලෝභය පිළිබඳවයි අපි මාතෘකා කරන්නට යෙදුණේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සකෝසෝ භික්කවේ භික්කු අභිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසෝති ඉති විදිත්වා අභිජ්ජා විසම ලෝභං චිත්තස්ස උපක්ඛිලේසං පජහති. මහණෙනි, මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා තියෙන ආර්ය ධර්මයේ පිළිබඳව විචක්ෂණ, ඒ වගේම තමන්ගේ සිතෙහි මේ උපක්ලේශ ධර්මයන් හටගෙන තියෙනවා කියලා නිවැරදිව හඳුනාගත්තු ආර්ය ශ්‍රාවකයා, එහෙම නැත්නම් භික්ෂුව, ඒ අවිජ්ජා විසම ලෝභය නැමැති චිත්තෝපක්ලේශය තමන්ගේ సంతානෙහි ඇති බව තේරුම් අරගෙන ඒ ධර්මය දුරු කරන්නට ක්‍රියාත්මක වෙනවයි කියන කාරණයයි බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ. එතකොට අද දවසේ මේ කාරණය පාදක කොටගෙන අවිද්‍යාව කියන්නේ කුමක්ද? විසම ලෝභය කියන්නේ කුමක්ද? ඒ අවිද්‍යාව සහ විසම ලෝභය අපේ චිත්තසංතානෙහි ජනිත වෙන්නේ කවර ආකාරයෙන්ද? විවිධ ස්වરૂපයන්ගෙන් වංචනික ආකාරයෙන් ඒවා මනසේ ජනිත වෙනකොට අපට ඒවා හඳුනා ගන්නට නොහැකි වෙන්නේ කුමක් නිසාද? හේතුඵල නුවණින් යුක්තව අපි මේ අවිද්‍යාව සහ විෂම ලෝභයේ નિවරදිව හඳුනාගෙන දුරු කරගන්නේ කෙසේද කියන කාරණා පැහැදිලි කරමිනුයි අද ධර්මානුශාසනාව සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මෙහිදී මේ චිත්තෝපක්ලේශ දේශනාවෙහි කරුණු 16ක් දක්වන චිත්තෝපක්ලේශ හැටියට සිත කිලිටි කරන උපක්ලේශ ධර්ම. එහි පළමුවැනි ධර්මයේ තමයි අවිජ්ජා විසම ලෝභෝ චිත්තස්ස උපක්ඛිලේසු. අවිද්‍යාව සහ විසම ලෝභය සිත කිලිටි කරන, සිත අඳුරු කරන ධර්මයක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවිද්‍යාවයි කියලා කියන්නේ තමන් සන්තක වස්තුන් කෙරෙහි ඇතිවෙන ලෝභය. විෂම ලෝභයයි කියලා කියන්නේ තමන්ගෙන් පරිබාහිර, තමන්ට අයත් නොවන අන්සතු දේවල් පිළිබඳව ඇතිවෙන ලෝභය තමයි විෂම ලෝභයයි කියලා කියන්නේ. තවත් විදිහකින් විග්‍රහ කළොත් ලෝක සම්මතයේ හැටියට, ලෝක නීතියේ හැටියට අපට අයත්යයි අපි සම්මත කරගෙන ඉන්න දේවල් පිළිබඳව, ද්‍රව්‍ය, පුද්ගලයෝ, වස්තුන් පිළිබඳව අපට ඇතිවන ඇලීම, බැඳීම, ලෝභය තමයි අවිද්‍යා කියලා හඳුන්වන්නේ. ඒ වගේම ලෝක සම්මතයට අනුව, ලෝක නීතියට අනුව අපට අයත් නොවන ඒවා අරගෙන එහෙම නැත්නම් ඒවා සන්තක කර ගැනීම තමන්ට ලෝක නීතියේ හැටියට ඉඩක් නැති එබඳු ධර්ම පිළිබඳව, එබඳු පුද්ගලයෝ හෝ ද්‍රව්‍ය හෝ උපකරණ හෝ පිළිබඳව අපේ සිතේ ඇතිවෙන ලෝභය තමයි විෂම ලෝභය හැටියට හඳුන්වන්නේ. මේ දෙක කාරණා දෙකක් හැටියට දැක්වට එකම චිත්තෝපක්ලේශ ධර්මයක් වශයෙන් තථාගතයන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මේ දෙකෙහිම මූලය එකම ලෝභය නිසා. තමන්ගේ වස්තුන් කෙරෙහි ඇතිවෙන්නේ ඒ ලෝභයමයි, අන්සතු වස්තුන් කෙරෙහි ඇතිවෙන්නේ ඒ ලෝභයමයි. ඒ නිසා ධර්මතාවයෙන් එකම ධර්මයක් තමයි මේ දෙයාකාරයෙන්ම ක්‍රියාත්මක වෙන්නේ. නමුත් තමන් සන්තක වස්තුව කෙරෙහි, තමන් සන්තක පුද්ගලයන් කෙරෙහි ලෝභය ඇති වෙනකොට තමන්ගේ සිත කෙලසීමක් සිද්ධ වෙනවා. නමුත් ලොවට අපරාධයක් සිද්ධ වෙන අවස්ථා අඩුයි. නමුත් විෂම ලෝභය ඊට වඩා භයානකයි. තමන්ගේ సంతානය කෙලසෙනවා වගේම ලෝකයට අන්තරාය කරන්නට, ලෝකයට අනතුරු කරන්නට, අನ್ನයට අලාභ පාඩු කරන්නට පාප ධර්මයක්, අකුසල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වීමේ ඉඩකඩ වැඩි. ඒ නිසා එකම ලෝභ ධර්මයේ උනත් තමන් සන්තක වස්තුන් කෙරෙහි ඇති වෙනකොට එය ක්ලේශයක් තමයි, ඒන් සිත කිලිටි කරනවා තමයි, එය නිවනට බාධාවක් තමයි. නමුත් ලෝකයට එතරම් හානියක් නොවන ආකාරයෙන් එය පවත්වා ගන්නට අවශ්‍ය නම් පුළුවන්. නමුත් විෂම ලෝභය බොහෝ අවස්ථාවල එය බාහිර, තමන්ට අයත් නොවන නුසුදුසු තැන ඇතිවෙන මනෝභාවයක් නිසා එය පාලනය කර නොගත්තොත් පරිඋත්ථාන ව්‍යතික්‍රමන වශයෙන් වචනෙන් ක්‍රියාවෙන් එය ක්‍රියාවට නැංගුණොත් ලෝකයට අනතුරු වෙන්නට තියෙන ඉඩකඩ හුඟක් වැඩි. එනිසා මේ කාරණා දෙක පිළිබඳවම අපි විශේෂයෙන් අවධානය යොමු කරලා තේරුම්ගෙන අපේ මනසේ ධර්මතාවයන් ඇති වෙන අවස්ථා හඳුනාගෙන ඒවා දුරු කිරීම සඳහා ක්‍රියා කළ යුතු වෙනවා. මේ ලෝභය විවිධ නම් වලින් සමාජයේ හඳුන්වනවා. ඇලීම, බැඳීම, ආදරය, සෙනෙහස, ඕනකම, කැමැත්ත, සතුටු වීම, කෑදරකම, බලාපොරොත්තුව, අපේක්ෂාව, තෘෂ්ණාව, මේ විවිධ නම් වලින් එකම ලෝභය විවිධ තැන හඳුන්වනවා. එහෙම හඳුන්වන්නේ එකම ලෝභය වුණත් එය විවිධ ස්වරූපයෙන් හටගන්නවා. ඒ ස්වරූපයන්ගේ වෙනස මත තමයි එකම ධර්මය වුණත් විවිධ නම් වලින් දක්වන්නේ. දැන් මෙතනම එකම චිත්තෝපක්ලේශ ධර්මයක් හැටියට දක්වන ලෝභය අවිද්‍යාව සහ විෂම ලෝභයේ හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ධර්මතා වශයෙන් එකක් වුණාට ඒ ඇතිවන ස්වરૂප වශයෙන් ඇතිවන ආකාර වශයෙන් තමයි දෙකට බෙදලා දක්වලා තියෙන්නේ. අන්න ඒ වගේ කාම ඡන්දය කියනකොට එක විදිහක්, කාම රාගය කියනකොට තව විදිහක්, තෘෂ්ණාව කියනකොට තව විදිහක්, කෑදරකම කියනකොට තව විදිහක්, බලාපොරොත්තු අපේක්ෂා කියනකොට තව විදිහක්, මෙහෙම විවිධ ක්‍රමවලින් මේ එකම ලෝභ ධර්මය අපේ సంతානෙහි හටගන්නකොට අපි ඒවට සම්මුති වශයෙන් විවිධ නම් භාවිතයට ගන්නවා. නමුත් එකම මූලයකින් තමයි, එකම ලෝභ මූලයෙන් තමයි මේ මනෝභාවයන් ජනිත වෙන්නේ කියන එක අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන. මේ ලෝභය නැමැති ධර්මය යම්කිසි පුද්ගලයෙකුගේ సంతානෙහි ක්‍රම දෙකකට ජනිත වෙන්නට පුළුවන්. එකක් තමයි වස්තුව රැස්කිරීම වශයෙන්, ඒ කියන්නේ දේවල් අත්පත් කරගන්න, එකතු කරගන්න, සම්පාදනය කරගන්න, ගොඩනගා ගන්න උනන්දු වීම වශයෙන් ඒ ලෝභය ඇති වෙන්නට පුළුවන්. ඊළඟ ක්‍රමය තමයි ඉන්ද්‍රිය පිනවීම වශයෙන් ලෝභය ඇති වෙන්නට පුළුවන්. අපි පළමු ධර්ම දේශනාවේදී පැහැදිලි කළා, මනුෂ්‍යයෙක් හැටියට අපි උපදින්නේ කුසල් සිතකින්. ඒ නිසා උත්පත්ති සිත වශයෙන් ගත්තහම මනුෂ්‍ය සිත ප්‍රභාස්වරයි. නමුත් ඒ ප්‍රභාස්වර සිත මේ ඉන්ද්‍රයන්ගෙන් ගන්නා අරමුණු නිසා, ඒ අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කිරීම නිසා, ඒ කියන්නේ නුවණින් තොරව, සිහියෙන් තොරව කල්පනා කිරීම නිසා, සුභ වශයෙන්, සුඛ වශයෙන්, ආත්ම වශයෙන්, නිත්‍ය වශයෙන් ඒ අරමුණු ගැනීම නිසා, ඒ වගේ මේ ආරම්මණයන්හි රසය, වේදනාව උපාදානය කර ගැනීම නිසා, විවිධ හේතුන් නිසා අපේ අර ප්‍රභාස්වර සිත මේ ඉන්ද්‍රිය අරමුණු හේතු කොටගෙන කිලිටි වෙනවා, උපක්ලේශ ධර්ම මතු වෙනවා. එතකොට ඊට කලිනුත් අනුසය වශයෙන් ඒ ධර්මතා මනසෙහි ශේෂ වශයෙන් පවතිනවා, තවම කෙලස් ප්‍රහාණය කරලා නැති නිසා. නමුත් අර පරිඋත්ථාන වශයෙන් අවදි වෙලා එන්නට ඉන්ද්‍රිය අරමුණු පිළිබඳව අයෝනිසෝ මනසිකාරය, එහෙම නැත්නම් නුවණින් තොරව මෙනෙහි කිරීම, කල්පනා කිරීම ප්‍රධාන සාධකයක් වෙනවා. එතකොට දැන් මේ ලෝභ ධර්මය, එහෙම නැත්නම් මේ අවිද්‍යාව හෝ විෂම ලෝභය හැටියට දක්වපු මේ මූලික තෘෂ්ණාව, ලෝභය වස්තු රැස්කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන ආකාර දෙකකින් අපේ ජීවිතය හා බද්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. එතකොට ලෝභය අපේ මනසේ පවතිනකොට අපට එහි ස්වභාවය කොහොමද කියලා අනුසය වශයෙන් පවතිනකොට හඳුනා ගන්නට නොහැකි වුණාට, පරිඋත්ථාන වශයෙන්, ව්‍යතික්‍රමන වශයෙන් ය ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ දෙවිධයට අනුවයි. වස්තු රැස්කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන ආකාර දෙකෙන්. එතකොට යම්කිසි කෙනෙක් වස්තු රැස්කිරීම වරදක් කියලා බුදුදහමෙහි දැක්වෙන්නේ නැහැ. කුමක් නිසාද? පුද්ගලයෙකුගේ දියුණුවට, අභිවෘද්ධියට සම්පත් ඒකරාශී කර ගැනීම තථාගතයන් වහන්සේ පවා අනුමත කරලා අනුදැන වදාරලා තියෙන කාරණයක්. ඒ වගේම විශේෂයෙන් පින්නතුන් අහලා තියෙනවා, බුදුරජාණන් වහන්සේ බෞද්ධයෙක් හැටියට තමන් ධනෝපායනය කෙසේ කළමනාකරණය කරගත යුතුද කියලා දක්වන තැන උන්වහන්සේ දක්වනවා, උපයන ධනය කොටස් හතරකට බෙදලා එක කොටසක් පමණක් පරිභෝජනයට ගන්න, තව කොටසක් තැන්පත් කරලා තියන්න, ඉතිරි කොටස් දෙකම ආයෝජනය කරන්න. කුමක් සඳහාද? තමන්ගේ සම්පත් වර්ධනය කර ගැනීම සඳහා, එහෙම නැත්නම් තමන්ගේ භෞභෝග සම්පත්, තමන්ගේ ආර්ථික ශක්තිය තහවුරු කර ගැනීම සඳහා. එතකොට වස්තු රැස්කිරීම, මුදල් ඉපයීම, ආයෝජනය කිරීම, එවන් ප්‍රතිලාභ ලැබීම ගිහි බෞද්ධයෙක් හැටියට බුදුරජාණන් වහන්සේ ඒවා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කුමක් නිසාද? ඒවා දිවි පැවැත්මට අවශ්‍ය දේවල්. නමුත් අපි තේරුම් ගන්නට ඕන ප්‍රධාන කාරණේ තමයි, ගිහියෙක් හැටියට වස්තු රැස්කිරීම තුල අපි යම්කිසි සංයමයක්, දමනයක්, ධාර්මික බවක් පවත්වා ගන්නට නොහැකි වුණු තැන අපි සීමා ඉක්මවලා හැඟීම් වලට වහල් වෙන තැනකට අපේ මනස ක්‍රියාත්මක වෙනවා. අන්න එතන තමයි මේ උපක්ලේශ ධර්මයක් හැටියට වඩා බලවත් වෙන්නේ. දැන් අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕන ඒ තෘෂ්ණාව කවරාකාරයෙන් ඇති වුණත්, ලෝභය කවරාකාරයෙන් ඇති වුණත්, එය නිවනට බාධාවක් වෙනවා. හැබැයි පැවැත්ම තුළ අපට යම් ප්‍රමාණයකට ගිහියෙක් හැටියට ඒ තෘෂ්ණාව ක්‍රියාත්මක වීම දහමෙහි එය අපරාධයක් හැටියට දක්වන්නේ නැහැ. ඍජුවම නිවනට බාධාවක් වුණත් ඒ නිවන සඳහා කෙලස් ප්‍රහාණය කිරීම සඳහා අපට ජීවිතේ පවත්වා ගන්නට අවශ්‍ය වෙනවා. අන්න ඒ නිසා ඒ පැවැත්ම සඳහා උපයන දේ හැඟීම් වලට වහල් නොවි, කෙලස් වසඟ නොවි, අපි කොහොමද සිහියෙන් සහ නුවණින් පවත්වගන්නේ කියලා තේරුම් ගත්තොත් තමයි ලෝභයට වසඟ නොවි වස්තු රැස්කිරීම සහ පැවැත්වීම කරන්නට පුළුවන් වෙන්නේ. දැන් අපිට බැලූ බැලමට එකවරම හිතෙන්නේ ලෝභයෙන් තොරව කොහොමද වස්තු රැස් කරන්නේ? එතකොට අපිට දේවල් වල අවශ්‍යතාවය තියෙනවා, ඕනකම තියෙනවා, කැමැත්ත තියෙනවා. එතකොට දේවල් එකතු කරගන්න ඕන, පවත්ව ගන්න ඕන, නඩත්තු කරගන්න ඕන කියන ඕනකම නැති වුණොත් ඒ අපේක්ෂාවේ බලාපොරොත්තුව, ඒ කැමැත්ත, ඒයින් ලබන තෘප්තිය අපිට නැති වුණොත් අපි දේවල් රැස් කිරීම නවතා දමන්නට පුළුවන්. අන්න එතන තමයි අපි බෞද්ධයෙක් හැටියට පරිස්සමින් තේරුම් ගන්නට ඕන දේ. හුඟා දෙනා ලෝකේහි දේවල් ක්‍රියාත්මක කරන්නේ ඇලීම් ගැටීම් පාදක කොටගෙන. මිනිස්සුන්ට හුඟා කැප වෙලා මිල මුදල් හම්බ කරන්න පුළුවන්, රැකී රක්ෂා කරන්න පුළුවන්, ගෙවල් දොරවල් හදන්න පුළුවන්, විවිධ කටයුතු කරන්න පුළුවන්, තෘෂ්ණාව, බලාපොරොත්තු, අපේක්ෂාව පදනම් කොටගෙන. නමුත් අවශ්‍යතාවයේ තේරුම් අරගෙන සිහිනුවණින් ඒ කටයුතු කරන්නට පුළුවන් නම් තමයි අපට හැඟීම් වලට වහල් නොවි තෘෂ්ණාව පාලනය කරගෙන ඒ ධර්මානුධර්ම ප්‍රතිපත්තිය තුල කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුට වස්තු රැස් කරන්න පුළුවන් තෘෂ්ණාවෙනුත්, යම්කිසි කෙනෙකුට වස්තු රැස් කරන්න පුළුවන් ප්‍රඥාවෙනුත්. උදාහරණයක් හැටියට අපේ අත්දැකීමක් අපට මෙහිදී සිහිපත් වෙනවා. අපි කුඩා කාලේ පැවිදි වුණේ අවුරුදු 14 වැනි වයසකදී. ඒ පැවිදි වුණාට පසුවත් අපි අධ්‍යයන කටයුතු කරගෙන ගියා සාමාන්‍ය පැවිද්දෙක් හැටියට. හැබැයි මුල් කාලේ අපේ අදහස තිබුණේ හොඳට ඉගෙන ගන්නට ඕන, හොඳට විභාග සමත් වෙන්නට ඕන, මම ප්‍රසිද්ධ කෙනෙක් වෙන්නට ඕන, හොඳ ප්‍රසිද්ධ දේශකයෙක් වෙන්නට ඕන, ග්‍රන්ථ කතුවරයෙක් වෙන්නට ඕන, මෙහෙම විවිධ බලාපොරොත්තු තිබුණා. ඒවා අපි සටහන් කරගෙන, ඒවා ඉලක්ක කොටගෙන අපේ අධ්‍යයන කටයුතු කරගෙන ගියා. නමුත් පසු කාලීනව අපට වැටහෙන්න ගත්තා මේ අධ්‍යාපන රටාව තුළ අපි දේවල් නැවත නැවත ඒකරාශී කරගන්නවා, බන්ධනය කරගන්නවා. මේකම නිවන් මගට බාධාවක් නේද? මට ඕන කරන්නේ අතහරින්නයි, මට ඕන කරන්නේ නිවන් දකින්නයි, මට ඕන කරන්නේ කෙලෙස් නසන්නයි. ඒ කෙලෙස් නසන්නට යන ගමනට මේ සියල්ලක්ම බාධාවක් නේද කියලා හැඟුණු තැනදී වයස අවුරුදු 20 පමණ වෙනකොට මම සම්පූර්ණයෙන් අධ්‍යයන කටයුතු අතහැරලා දැම්මා. සම්පූර්ණයෙන්ම අධ්‍යාපනයෙන් බැහැර වෙලා භාවනා කරන්න, ගුණධම් වඩන්න යොමු වුණා. එතකොට මට හිතුනේ මං කවදාවත් නැවත ආපහු ඉගෙනීම් කටයුතු වලට යොමු වෙන්නේ නැහැ කියලා. නමුත් අවුරුදු 13ක් විතර එතෙන් පටන් මම නැවත වතාවක් උත්සාහ කළා. කොහොමද හිත සමබර කරගන්නේ, කොහොමද කෙලෙස් දුරු කරන්නේ, කොහොමද මනසෙහි කෙලෙස් මතුවෙන්නේ, මේ කාරණා නැවත නැවත අධ්‍යයනය කරලා පැවිද්දෙක් හැටියට පැවිද්දේ පරමාර්ථ අරමුණු තේරුම් අරගෙන සතුටින් සැහැල්ලුවෙන් මේ මහානකම පවත්වා ගන්නේ කොහොමද කියන කාරණා බොහෝ කාලයක් ගුරුවරු ඇසුරු කරමින් අධ්‍යයනය කරමින් පුහුණු කරන්නට වෑයම් කළා. එහෙම පුහුණු කරගෙන යනකොට හිත සැහැල්ලු කරගෙන කෙලෙස් යටපත් කරගෙන කොහොමද මහානකමේ අරමුණු පරමාර්ථ තේරුම් අරගෙන ක්‍රියා කරන්නේ කියලා යම් ප්‍රමාණයකට වැටහෙනකොට අපිට ලොකු සතුටක් දැනෙන්නට ගත්තා මේ පැවිදි ජීවිතය පිළිබඳව. ඊට පස්සේ අපට හැඟීමක් ඇති වුණා, ඇත්තටම මේ කරුණු අනිත් ස්වාමීන් වහන්සේලාටත් කියා දෙන්න පුළුවන් නම්, මහ ජනතාවටත් කියා දෙන්න පුළුවන් නම් කොච්චර සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම හිතනකොට අපට දැනෙන්න ගත්තා එහෙම අන් අයට මේ කාරණා කියා දෙන්නට නම්, පැහැදිලි කරන්නට නම් ඒ සමාජයේ විසින් සම්මත වූ යම්කිසි මිම්මකට අනුව ඒකට අපි සුදුසුකම් ලබන්නට ඕන. ඒ කියන්නේ ලෝකයා අපි කියා දෙන දේ පිළිගන්නේ, ඒවා පිළිගන්නට පෙළඹෙන්නේ, ඒකට මේ භික්ෂුන් වහන්සේ මේ කරුණු කියා දෙන්නට සුදුස්සෙක් කියලා පිළිගත්තොත් තමයි. එතෙන්දී අපට වැටහෙන්නට ගත්ත නිවන් දකින්නට මේ අධ්‍යාපනයේ තරම් වැදගත්කමක් නොතිබුණත් ලෝකය තුල කරුණු පැහැදිලි කරලා දෙන්නට අන් අයට මඟ පෙන්වන්නට ඒ අධ්‍යාපනයේ කොතෙක් වැදගත් වෙනවද කියන බව. ඊට පස්සේ අවුරුදු 13කට පස්සේ කියන්නේ වයස අවුරුදු 33 වගේ වෙනකොට යලිත් අපි අධ්‍යයන කටයුතු ආරම්භ කළා. නමුත් ඒ ආරම්භ කළේ අර අවුරුදු 14 වයසේදී අධ්‍යයන කටයුතු කරපු මානසික මට්ටමින් නෙමෙයි. ඒ කුඩා අවදියේදී අපි අධ්‍යයන කටයුතු කළේ මම හොඳට ඉගෙන ගන්න ඕන, මම දක්ෂ වෙන්නට ඕන, මම අනිත් අය විසින් ගරු කරන කෙනෙක් වෙන්නට ඕන, මම හොඳට බණ කියන කෙනෙක්, පොත්පත් ලියන කෙනෙක් වෙන්න ඕන, කාතරත් මම උසස් කෙනෙක් වෙන්නට ඕන කියන තෘෂ්ණාමූලික හැඟීමකින් තමයි අපි ඒ කටයුතු කරගෙන ගියේ. නමුත් අවුරුදු 33 වෙනකොට යලිත් ඒ අධ්‍යයන කටයුතුම ආරම්භ කළේ මම අන් අය අතර ප්‍රසිද්ධියේ කෙනෙක් වෙන්නට ඕන කියන ඒ ලාමක හැඟීමෙන් නෙවෙයි පින්නතුනේ. එතනදී අපට ඇතිවෙච්ච හැඟීම අන් අයගේ යහපත පිණිස ක්‍රියා කරන්න නම් මේ සුදුසුකම් අපි තුල ඇති කර ගන්නට ඕන. මේ දැනුම අපට එතනදී ප්‍රයෝජනවත් වෙනවා. අපි දැනුවත් වෙන්නටත් සමාජයට මඟ පෙන්වන්නටත්. ඒ වගේම සමාජයට යම්කිසි මාර්ගෝපදේශනයක් සපයන්නට නම් ඒ අය විසින් පිළිගන්නා නිර්ණායක තුල අපි රැඳී සිටින්නට ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් මහබෝසතාණන් වහන්සේ මනුලොවට වැඩම කරන්නට කලින් කාලය, දීපය, දේශය, කුලය, මව කියන මේ පස් මහ බැලුම් බැලුවා. කුමක් නිසාද? කුලය ප්‍රතික්ෂේප කරපු, එහෙම නැත්නම් නිවන් දැකීම සඳහා කුලය වැදගත් කාරණයක් නොවේ කියන බුදුරජාණන් වහන්සේ ඒ බුද්ධත්වයේ සඳහා මනුලොවට පැමිණීමට පෙර ආතුවම කුලය පරීක්ෂා කරලා උසස්ම කුලේ ජනිත වෙනවා. ඒ කුමක් නිසාද? කුලය අර්ථ ශුන්‍යයි කියන කාරණේ ලෝකෙට පැහැදිලි කරලා දෙන්නට නම් තමන් වහන්සේ කුල හීනෙක් හැටියට ඉපදිලා ඒ කතාව ලෝකෙට කියලා තේරුමක් නැහැ. මොකද එතකොට ලෝකයා ගන්නෙ මේ තැනැත්තා කුල හීනෙක් නිසා ඒ කුලය පහත් කොට සලකනවා කියන නිග්‍රහශීලීව තමයි බලන්නේ. එනිසා අපි යම්කිසි අධ්‍යාපනයක් නැතිව, අපි දැනුමක් නැතුව, සමාජ සම්මතෝ සුදුසුකම් වලින් තොරව ඒවැ නිස්සාර බව අපි ලෝකෙට කියන්න ගියොත් මේ හාමුදුරුවන්ට සුදුසුකමක් නැති නිසා අනිත් අයගේ තියෙන දැනුගත්කම් පිළිබඳ ඊර්ෂ්‍යාවෙන් තමයි මේ කියන්නේ කියලා වරදවා වටහා ගන්නවා විනා කාරණේ නිවැරදිව තේරුම් ගන්නට උනන්දු වෙන්නේ නැහැ. එනිසා අපට අවශ්‍ය වෙනවා සමාජයට මඟ පෙන්වන්නට නම් ඒ සුදුසුකම් ඇති කරගන්න. එතකොට අර කුඩා කාලේ අපි අධ්‍යයන කටයුතු කළේ මම ලොකු කෙනෙක් වෙන්න ඕන, මම උසස් කෙනෙක් වෙන්න ඕන, අනිත් අය ගරු කරන කෙනෙක් වෙන්න ඕන, හැමෝටම වඩා දක්ෂයෙක් වෙන්නට ඕන කියලා සියලු දෙනා ඉදිරියේ කැපී පෙනීමේ අදහස, දේවල් ලංකර ගැනීම, රැස් කර ගැනීම සහ මගේ මනස තෘප්තිමත් කර ගැනීම, අර රැස් කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන මේ කාරණා දෙක මත ඇලීම් බැඳීම් තෘෂ්ණා මූලිකව තමයි ඒ කටයුතු ප්‍රධාන වශයෙන්ම කරගෙන ගියේ. නමුත් ඉන් අනතුරුව ලෝකයේ කෙරෙහි කරුණාවෙන්, සමාජයේ කෙරෙහි කරුණා මෛත්‍රියෙන් ඒ කටයුත්තම කරන්න පටන් ගන්නකොට තෘෂ්ණාව වෙනුවට අවශ්‍යතාවය හඳුනාගෙන ඒ කාර්යයන් කරන්නට හැකියාවක් අපේ මනස තුල ජනිත වෙනවා. ඒකෙන් කියන්නේ පින්නතුනේ අපි දෙවනුව අධ්‍යාපන කටයුතු ආරම්භ කරනකොට කොහෙත්ම ලෝභ සහගත තෘෂ්ණා මූලික හැඟීමක් ඇති උනේ නැහැ කියන කාරණයක් නෙවෙයි අපි මේකෙන් කියන්නට උත්සාහ කරන්නේ. පෙරට වඩා අර කුඩා කාලේ අපේ මනසේ ඇති වුණු ලාමක හැඟීම් වලට සාපේක්ෂව බලනකොට ඊට වඩා හුඟක් මධ්‍යස්ථ සිතින්, උපේක්ෂා සහගත සිතින්, ලෝකානුකම්පාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් සහ ප්‍රඥාවෙන් යුක්තව ඒ කටයුතු සිදු කරගෙන යන්නට හැකියාව ලැබුණා. නමුත් එතනදි දැනුණු ප්‍රධාන කාරණේ තමයි අර තෘෂ්ණාවෙන් කටයුතු කරනකොට තරම් උත්තේජනයක් ඇති කර ගැනීම පහසු නැහැ. මොකද හැම විටම નિસරු බව දකිනකොට, නොඅටිනා බව දකිනකොට අපේ මනස පසුබානව දේවල් අතහැර දමන්නට. නමුත් ඒවා අතහැර දැමීම අවශ්‍යයි. නමුත් ලෝකයාගේ යහපත වෙනුවෙනුත්, තමන්ගේ විමුක්තිය වෙනුවෙනුත් ඒවා පවත්වා ගැනීමේ හේතුඵල සම්බන්ධතාවය, හේතුඵල අවශ්‍යතාවය හරියට වටහා ගත්තහම තමයි අපට සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒ කටයුතු පවත්වා ගන්නට අවශ්‍ය වීරිය උපදවා ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ වගේ ගිහියෙක් හැටියට වස්තු උපයන්නට ඕන, ද්‍රව්‍ය රැස් කරන්නට ඕන, රැකී රක්ෂා කරන්න, මිල මුදල් උපයන්න, ඒවා සංරක්ෂණය කරන්න, ආයෝජනය කරන්න, මේ සියල්ලක්ම කරන්නට අවශ්‍යයි. නමුත් අපේ මේ ආර්ය ධර්මයේ පිළිබඳව අහලා ඒ පිළිබඳව හිතලා අපේ මනස ආරක්ෂා කරගන්නට ඕන කියන වැඩපිළිවෙලකට අපි යොමු වෙලා නැතිනම් ඒ බඳු මූලික අවස්ථාවේදී අපේ සිතෙහි හුඟක් වෙලාවට ලාමක සිතුවිලි ඇති වෙන්නේ දේවල් එකතු කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන එබඳු ආකල්ප තුලින් තමයි ධනෙ ඉපයීම සඳහා වීරිය උපදින්නේ. නමුත් බුද්ධිමත්ව මේ ආර්ය ධර්මයේ ශ්‍රවණය කරලා අපට හේතුඵල වශයෙන් ගිහියෙක් හැටියට ජීවිතේ පවත්වා ගන්නට මේ වස්තු සහ ද්‍රව්‍යවල තියෙන අවශ්‍යතාවය හරියට තේරුම් ගත්තහම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තෘෂ්ණාව දුරු කරන්නට අපට මේ මුලින් තිබුණු තෘෂ්ණාවම පාදක කරගන්නට පුළුවන්. ආහාරය දුරු කරන්නට ආහාරයම අපට උදව් කරගන්නට පුළුවන්. අපට ආහාර පාන අවශ්‍යයි, ගෙවල් දොරවල් අවශ්‍යයි, යාන වාහන අවශ්‍යයි, ගිහියෙක් හැටියට ජීවිතේ පවත්වන්නට. නමුත් කුමක් සඳහාද? ඒ මුසපත් වෙලා සසර ගමන අනතුරෙහි හෙලා ගන්නට නෙවෙයි, යම් දිනක කෙලෙස් ප්‍රහාණය කරන්නට. ඒ සඳහා මේ අවස්ථාවේදී මනස පුහුණු කරන්නට මේ බාහිර ද්‍රව්‍ය, මේ පහසුකම්, මේ හැම දෙයක්ම අවශ්‍යයි කියන හේතුඵල වශයෙන් එහි තියෙන වටිනාකම, ප්‍රයෝජනය නිවැරදිව තේරුම් ගත්තෙන් පස්සේ තෘෂ්ණා මූලිකව සම්පත් උපයනවා වෙනුවට ප්‍රඥා මූලිකව ඒ ක්‍රියාවම කරන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ සඳහා අවශ්‍ය වෙන්නේ පින්තුනේ හැඟීම් වලට වහල් වෙනවා වෙනුවට අවශ්‍යතාවය දැනගෙන ක්‍රියා කිරීම. ඒ කියන්නේ දැන් අපි කෑම කන්නේ අවශ්‍යතාවය සඳහා. නමුත් ආහාර පාන ටික පිළියෙල කරගෙන හොඳට ඒක සකස් කරගෙන රසවත්ව ගුණවත්ව සකස් කරගෙන පිඟානට බෙදාගෙන අනලා පළවෙනි බත් පිඬ කටේ තියනකොටම ඒ ආග්‍රහණය සහ රසය දැනෙනකොටම එතනින් එහාට අවශ්‍යතාවය කියන කාරණේ දෙවනි තැනට වැටිලා හැඟීම, ඇලීම, බැඳීම, තෘෂ්ණාව, දිව පිනවීම, නාසය පිනවීම, මනස පිනවීම මේ කාරණාවලට අපි නොදැනුවත්වම වහල් වෙනවා. අන්න එතකොට අපි ආහාර පිළියෙල කළේ, සකස් කළේ, අනුභව කරන්නට සිතුවේ අවශ්‍යතාවය සඳහා තමයි. නමුත් ඒක ක්‍රියාත්මක කරන්න ගිය තැන අපට නොදැනුවත්වම සාංශාරික ඇබ්බැහි හුරුපුරුදු උපාදානයන් මතුවෙලා අපි අර අවශ්‍යතාවය කියන ප්‍රඥාමූලික අදහසින් හැඟීම් වලට වහල් වෙන ලාමක තත්වයකට අපට නොදැනුවත්වම අපි අවතීර්ණ වෙනවා. අන්න එතනින් තමයි අපේ සිත ආරක්ෂා කරගන්නට අපට හැම විටම සති සම්පජඤ්ඤය අවශ්‍ය වෙන්නේ. ඒ නිසා අවිද්‍යාව, විසම ලෝභය අපේ සිතේ හටගන්නවා කියන බව තේරුම් අරගෙන ඒක හටගන්නේ හැඟීම් වලට වහල් වෙන තැනයි. මේ ලාමක ආකල්ප, ලාමක සිතුවිලි, ලාමක මනෝභාවයන් නිසායි ඒ தත්ත්වය උද්ගත වෙන්නේ. නමුත් අපට ඒ தත්ත්වය පාලනය කරගෙන අවශ්‍යතාවය හඳුනාගෙන වීරෙන් අවශ්‍ය නම් සම්පත් උපයාගෙන ලෝකේ පවත්වන්නට පුළුවන් කියන මේ වැටහීම, මේ අවබෝධය අපි ටිකෙන් ටික ජනිත කරගන්නට ඕනේ මූලික වශයෙන්. ඊට පස්සේ ඒ අදහසෙහි පිහිටලා ක්‍රියා කරන්නට ටික ටික උත්සාහ කරන්න ඕනේ. මේ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය. පළමුවෙන් මේ කියන ධර්මකාරණා හේතුඵල වශයෙන් තේරුම් ගන්නට ඕන. දෙවනුව ඒවාහි පිහිටා සිටින්නට අපි වෑයම් කරන්න ඕන. අපි පෙර දිනේ හිත සිහිපත් කළා සත්වේක, පුද්ගලේක, මමය, ආත්මය කියලා මෙහෙම කතා කළාට ඒවා හුදෙක් සම්මුති පමණයි. සත්වේකුත් නැහැ, පුද්ගලේකුත් නැහැ, මම කියලා කෙනෙකුත් නැහැ. එහෙමනම් කවුද මේ ලෝභය දුරු කිරීම සඳහා ක්‍රියා කරන්නේ? කවුද නිවන් දැකීම සඳහා ක්‍රියා කරන්නේ? ඒවා ක්‍රියාත්මක වීම හෝ නොවීම තීරණය වෙන්නේ ඒවට මූලික වෙන පාදක වෙන ධර්මානුව. එනිසා අපි සිහිපත් කළා ඉන්ද්‍රිය ධර්මෙහිදී බලවත් වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියන්නේ සද්ධාව, වීරය, සතිය, සමාධිය, ප්‍රඥා. එතකොට වීරය කියලා කියන්නේ ඉන්ද්‍රිය ධර්මයක්. ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ තමන්ට අනුකූලව අවශේෂ චිත්ත චෛතසික ධර්මයන්, තමන්ට අනුකූලව තමන්ට අවශ්‍ය දිශාවට යොමු කරන්න පුළුවන් ධර්ම තමයි ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. එතකොට වීරය කියන්නේ එහෙම එකක්. එතකොට අපේ සිතේ වීරය හට ගන්නවා. ධනෙ උපයන්න, නොඑක් දේවල් සම්පාදනය කරන්න වීරය හට ගන්නවා. නමුත් ඒ වීරය තෘෂ්ණාව පාදක කොටගෙන නම් ඇති වෙලා තියෙන්නේ. අපේක්ෂාව, බලාපොරොත්තුව, අර ද්‍රව්‍ය රැස් කිරීම සහ ඉන්ද්‍රිය පිනවීම කියන කාරණේ පදනම් කොටගෙන නම් ඒ වීරය ඇති වෙලා තියෙන්නේ. ඒ වීරය විසින් උපයන, සපයන, සම්පාදනය කරන, රැස් කරන සියල්ලක්ම අකුසල වීරයක් හැටියට සසරෙන් එතර වෙන්නට නෙමෙයි, සසර බැඳ තබන්නටයි හේතුවක් වෙන්නේ. එහෙමනම් කුසල වීරයෙන් අපි උත්සාහ කළොත් තමයි ඒ ජීවිතේ හරිහම්බ කරන දේ, ක්‍රස් කරන දේ, ලංකර ගන්න දේ හැම දෙයක්ම අපට කුසල වීරයක් හැටියට කෙලස් ප්‍රහාණය කිරීම සඳහා සහාය කර ගන්නට පුළුවන් වෙන්නේ. අන්න ඒ සඳහා තමයි ඒ වීරය ලෝභයෙන් තොරව, තෘෂ්ණාවෙන් තොරව. හැබැයි අපි නැවතත් මෙහිදී සිහිපත් කරනවා, ලෝභයෙන් තෘෂ්ණාව, ලෝභයෙන් වීරය ඇති කරන තරම් ලේසි නෑ නිර්ලෝභීව යමකට වීරය උපදවා ගන්න. තෘෂ්ණාවෙන් වීරය කරන තරම් පහසු නෑ තෘෂ්ණාවෙන් තොරව යමකට වීරය කරන්න. මොකද අපිට ලෝභය නැති වෙච්ච ගමන්, තෘෂ්ණාව නැති වෙච්ච ගමන් අපිට හිතෙන්නේ දේවල් වැඩක් නැහැ කියලා. දැන් අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ, පුහුණු වෙලා තියෙන්නේ, ඇබ්බැහි වෙලා තියෙන්නේ ඇලීම් ගැටීම් වලින් උත්තේජනයක් ලබන්න. ඒතට ඇලෙන්නෙත් නැතිනම්, ගැටුමකුත් නැතිනම් උදාසීන වෙන්න තමයි අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි හුඟක් දෙනෙකුට භාවනා කරන්න ගියාම ඉක්මනින්ම තීන මිද්දේ මතුවෙන්නේ, නිදිමත මතුවෙන්නේ. ඇයි නිදිමත මතුවෙන්නේ? අර කාමච්ඡන්දයෙන් ඇලෙන බැඳෙන තැන්වලිනුත් අපේ මනස බලහත්කාරයෙන් අයින් කරලා, ගැටෙන හැපෙන තැන්වලිනුත් ඒ ඉබඳු අරමුණුවලිනුත් මනස අයින් කලාට පස්සේ ඇලීම් ගැටීම් දෙකෙන් ලබන උත්තේජනය නැති වෙච්ච ගමන් මනසට ඇබ්බැහි වෙලා තියෙන්නේ, උදාසීන වෙන්න, හැකිලෙන්න. ඉතින් අන්න ඒ වගේ අපට යමක් පිළිබඳව දැඩි තෘෂ්ණාවක්, ඇලීමක්, බැඳීමක්, අපේක්ෂාවක්, බලාපොරොත්තුවක්, ඕනකමක් තියෙන තාක්කල් අපි තුල ලොකු වීරයක් හටගන්නවා. කැප වෙලා ඕනම දෙයක් කරන්නට පුළුවන් වෙනවා. අද පින්නතුනේ වර්තමානයේ බැලුවෙන් පස්සේ නිවන් දකින්න, ගුණධම් වඩන්න කියන මේවා සම්බන්ධවත් හුඟක් වෙලාවට කුසල වීරයට වඩා තෘෂ්ණා මූලික අකුසල වීරයක් තමයි බොහෝ දෙනෙක් තුළ ජනිත වෙන්නේ. ඉතින් ඒව හඳුනා ගන්නට නම් පරිස්සමින් අපේ සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න ඉගෙන ගන්නට ඕන. සැබවින්ම අපි මේ ක්‍රියාත්මක වෙන්නේ කවර මනෝභාවයක් පාදක කොටගෙනද? එහෙම සිතා බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අපට ඒ ධර්මතාවයේ නිවැරදිව හඳුනා ගන්න නම්, මේ මතුවෙන්නේ ලෝභයයි කියලා, අවිද්‍යාවයි, විෂම ලෝභයයි කියලා හරියට තේරුම් ගන්නට නම් අපි දක්ෂ වෙන්නට ඕනේ ඒ ධර්මතාවයන්හි මූලික ස්වરૂපයන් හඳුනා ගන්න. ඒ මූලික ස්වરૂපයන් හඳුනා ගන්න, එහෙම නැත්නම් ඒ ධර්ම වලට තියෙන අනන්‍ය ලක්ෂණ, ලෝභයට අනන්‍ය වූ ලක්ෂණ තියෙනවා. දැන් උදාහරණයක් වටේට ගත්තොත් ලෝභයේ තියෙන්නේ ඇලෙන බැඳෙන ගතිය. එතකොට ඒ ඇලෙන බැඳෙන ගතිය රළු විදිහට මතුනොත් අපිට ලෝභයයි කියලා දැනෙනවා. හැබැයි සමහර වෙලාවට ඒක රළු විදිහට නෙමෙයි, ප්‍රඥාව විදිහට මතුවලා එනවා. එතකොට අපිට තේරුම් ගන්නට බෑ, ඒකට අපි රැවටෙනවා. ඒවා තමයි වංචක ධර්ම හැටියට හඳුන්වන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් මේ ලෝභය ආත්ම සංරක්ෂණතාවයෙන් මතුවෙන්නට පුළුවන්. ආත්ම සංරක්ෂණතාවයෙන් කියලා කියන්නේ අපිට අනාගතේ ජීවත් වෙන්න බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන හම්බ කරන දේ හතරට බෙදලා එක පංගුවක් ඉතුරු කරන්න කියලා, ආයෝජනය කරන්න කියලායි බුදුහාමුදුරුවෝ, දෙකෙන් පංගුවක්ම ආයෝජනය කරන්න කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. ඒ වගේ මේ අඹදරුවන්ට අනාගතේ ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. හදිස්සියේ අපි නැති වුණත් ඒගොල්ලන්ට දිවි පවත්වන්නට ක්‍රමයක් තියෙන්න ඕන. ඒ වගේම අපි හදිස්සිය අසනීප වුණොත්, රෝගී වුණොත්, ඔත්පොල වුණොත් අපට තියෙන්න ඕන ජීවත් වෙන්න ක්‍රමය. මේ විදිහට තමන්ගේ සහ තමන්ගේ අඹදරුවන්ගේ දිවි රැකීම, ආරක්ෂා වීම, සංරක්ෂණය සඳහා මිලමුදල් ධනය අවශ්‍යයි කියන හැඟීමක් අපට එනවා. ඒක වරදක් නෙමෙයි. හැබැයි නැවත නැවත අපි කල්පනා කරන්න ඕනේ, ඒ හැඟීම තුල අපි ක්‍රියාත්මක වෙන්නේ සැබෑ හේතුඵල දක්නා ප්‍රඥාවෙන්ද, එහෙම නැත්නම් මේ මතුවෙන්නේ තමන්ගේ සිතැඟි ඉටු කරගන්නට, තමන්ගේ රුචිකත්වයන් ඉටු කරගන්නට, තමන්ගේ බලාපොරොත්තු, අපේක්ෂා, මනෝභාවයන්, හැඟීම් වලට වහල් වෙච්ච ගතියක්ද මේ ඇති වෙන්නේ? ඒක පරිස්සමෙන් තේරුම් ගන්න ඕනේ. එතකොට හැඟීම් වලට වහල් වෙනකොට පින්නතුනේ මේ ලෝභය තුන් විදිහකින් සක්‍රිය වෙනවා. අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ දැන් යම් දෙයක් ලබනවා. අපි හිතමු වාහනයක් ගන්නවා. වාහනයක් ගත්තාම අපිට ගමන් බිමන් යන්නට වාහනයක් තියෙන්න ඕනේ. අපිට ලංකාවේ එහා කෙළවලට යනකම් පයින් ගිහිල්ලා වැඩ කරගන්නට බෑ. එහෙනම් වාහනයක් ගැනීම වරදක් නෙමෙයි. ඒක නිවන් දකින්නට බාධාවක් නෙමෙයි. නමුත් ඒක බාධකයක් වෙන්නේ අර ලෝකෙට පෙන්වන්න, අනිත් අයට පෙනෙන්න, අනිත් අයට තමන්ට වාහනයක් තියෙනවා කියලා අඟවන්න. ඒ විදිහේ මනෝභාවයන් මූලික වුණහම ඒ තැනැත්තා වාහනේ ගමන් බිමන් යාම සඳහා නෙමෙයි ඒක උපාදාන කරගෙන ඒකෙන් සිත කෙලසා ගැනීමයි සිද්ධ කරන්නේ. ඒතර අනිත් අය ඒක දිහා බලනවද දන්නේත් නැහැ, නැද්ද දන්නේත් නැහැ. මිනිසුන්ට අපි වාහනයක් ගත්තද කියලා මොකක්වත් සංඥාවක් නැති වෙන්නත් පුළුවන්. හැබැයි අපේ හිත ඇතුලේ නිරන්තරයෙන් පුම්බගත්තු ගතියක් තියෙනවා. දැන් අර ගොල්ලෝ දකි, දැන් ඒ ගොල්ලන්ටත් මෙහෙම හිතේ, අර එහෙම හිතේ. එතකොට එහෙම වෙනකොට ඒතනත්තාට හිතෙනවා මේ වාහනේ දැන් දීලා තව මීට වඩා හොඳ එකක් ගන්න. එතකොට මීට වඩා හොඳ එකක් ගන්න අවශ්‍යතාවය සඳහාද නැත්නම් අනිත් අය පුදුම කරලා අනිත් අයට තමන් බොහොම ධනවතෙක් කියලා පෙන්වන්න, තමන්ට මෙච්චර જાති තියෙනවා කියලා අඟවන්න. එතකොට මේ මොන විදිහේ අදහසක්ද ඒ වාහනේ මිලදී ගැනීම තුළ මූලික වෙලා තියෙන්නේ? ඒකයි අපි ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න. ඒතර තමන්ගේ රැකවරණය සඳහා, තමන්ගේ පැවැත්ම සඳහා යමක් අපිට තියෙන්න ඕන. නමුත් ඇත්තටම ඒ ඥාන සම්පන්න සිතද මේකට මූලික වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් අර විදිහේ වංචනික ව්‍යාජ ආකල්ප ටිකක්ද මේකට මූලික වෙලා තියෙන්නේ. ඒක හරියට ප්‍රත්‍යවේක්ෂා කරලා බැලුවොත් තමයි මේ ආත්ම සංරක්ෂණතා වේසෙන්, ඒ කියන්නේ තමන් රැකගන්නා වේසෙන් මේ මතුවෙන්නේ දේවල් එකතු කරන, ලං කරන, ඉන්ද්‍රිය පිනවන, අනිත් අයට තමන් පිළිබඳව දනවන්නට තියෙන රුචිකත්වයද මේ මතුවෙන්නේ? එහෙම නැත්නම් සැබෑ ප්‍රඥාවද මතුවෙන්නේ කියලා අපට හරියට වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ බඳු ප්‍රත්‍යවේක්ෂාවකින් පමණයි පින්නතුනේ. ඊළඟට මහිච්ඡතා කියලා කියන්නේ, දැන් අත්‍රිච්ඡතා කියලා කිව්වේ තියෙන එකට වඩා උසස් එකක්, වඩා ප්‍රණීත එකක්, වඩා ලස්සන එකක්, වඩා හැඩවැඩ තියෙන එකක් තමන්ට ලං කරගන්නට හිතනවා. මේක වාහනය සම්බන්ධව විතරක් නෙමෙයි, සමහර වෙලාවට අපි ගෙවල් දොරවල් වල දකිනවා අර ඇඳ පුටු මේස, කවිච්චි, ඊළඟට සැටි, පුටු සැටි මේවා ගෙනල්ලා කවදාවත් වාඩි වෙලාවක් නැහැ. ඒවා දූවිලි පිහදදා වහලා තියලා තියෙනවා. ඒතර ජීවිතේ කවදාවත් ඒවා වාඩි වෙනවද කියන්න දන්නේ නැහැ. නමුත් ඒවා එකතු කර කර එකතු කර කර ගෙනල්ලා තියෙනවා. ඉතින් අපේ ශාසන ඉතිහාසයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේ එබඳු චරිත පිළිබඳව සඳහන් වෙනවා. ඉල්ලීස සිටුතුමා, ඒ වගේ මච්චරිය කෝසිය සිටුතුමා, ඒ වගේ අය දේවල් එකතු කරනවා. ඒවා පාවිච්චි කරන්න තමන් පාවිච්චි කරනවද, අනුන්ට දෙනවද, එහෙම එකකුත් නැහැ. නමුත් එකතු කර කර එකතු කර කර දේවල් රැස් කරනවා කුමක් සඳහාද කියලා ප්‍රත්‍යවේක්ෂාවක් නැහැ. ඒ නිසා හැම විටම මං දේවල් එකතු කරාට වරදක් නැහැ, ඒ කුමක් සඳහාද? දේවල් ඉපයුවට වරදක් නැහැ, කුමක් සඳහාද? එතකොට ආයෝජනය කිරීම වරදක් නෙමෙයි. ඒ ආයෝජනය කිරීමෙන් අපේක්ෂා කරන්නේ මොකක්ද? ඒ වැඩිපුර මුදල් හම්බ කරන්නේ කුමකටද? ඒ නිසා පින්නතුනේ ලද දෙයින් සතුට වෙනවා කියලා වැරහැලි ඇඳගෙන ගොම මැටි ගහපු ගෙදරක පොල්ලතු හැවිල්ලපු ගෙදරක ඉන්න ඕන කියන එක නෙමෙයි එකෙන් අදහස් කරන්නේ. අල්පේච්ඡතාවය කියලා දේශනා කරන බුදුරජාණන් වහන්සේම වීර්යෙන් ධනෙ ඉපයීම, ආයෝජනය කිරීම, මුදල් හම්බ කිරීම ගැන දේශනා කරනවා. හැබැයි ඒ ආයෝජනය කරලා හම්බ කරනකොට අද දහසක් උපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයුවට වරදක් නැහැ. හැබැයි ප්‍රශ්න දෙකක් තමන්ගෙන් අහන්න ඕන. මේ අද දහසක් උපයලා යැපිච්ච මට හෙට ලක්ෂයක් ඕන වෙන්නේ කුමක් සඳහාද? මොකද්ද මේකේ පරමාර්ථය? මොකද්ද මේකින් කරන්න යන වැඩේ? ඒකට පැහැදිලි ධාර්මික ඵලයක් සඳහා නම් අපි මේ ලක්ෂයක් උපයන්නට යන්නේ. ඊළඟට දෙවනි ප්‍රශ්නය අහන්න ඕන, එහෙමනම් ඒ අතිරික්තය උපයන්නට මම මොන වගේ ධාර්මික වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන්නේ? එතකොට තමන්ට උපයන්නට ධාර්මික වැඩපිළිවෙලකුත් පැහැදිලිව තියෙනවා නම් උපයලා හම්බ කරන අතිරික්තය ධාර්මිකව තමන්ගේත් ලෝකෙත් යහපත පිණිස කෙලස් වඩව ගන්න නැතුව පාවිච්චි කිරීමේ අවශ්‍යතාවයකුත් තියෙනවා නම් අද දහසක් ඉපයපු කෙනා හෙට ලක්ෂයක් ඉපයුවත් ඇති වරදක් නැහැ පින්නතුනි. නමුත් ගැටලුව තියෙන්නේ ඒවා හඳුනා නොගෙන හැඟීම් වලට වහල් වීම. එතකොට අපි අත්‍රිච්ඡතාවයට වහල් වෙනවා. ඊළඟට මහිච්ඡතාවය කියලා කියන්නේ තියනවට වඩා තව තව එකතු කරනවා. එකක් තියෙනවා නම් දෙකක් එකතු කරනවා. දෙකක් තියෙනවා නම් හතරක් එකතු කරනවා. ඒක තමයි මහිච්ඡතාවය කියන්නේ. පාපිච්ඡතාවය කියලා කියන්නේ අර තමන්ට වඩා ප්‍රණීත ඒවා, වඩා හොඳ ඒවා තව තව වැඩියෙන් එකතු කරන්න ඕන වුණාට ධාර්මිකව ඒවා හම්බ කරගන්න තරම් දැනුම නැහැ, හැකියාව නැහැ, වීරිය නැහැ. ඊට පස්සේ වැරදි ක්‍රමවලින් ඒවා හම්බ කරන්න ගන්නවා. මොකද තමන්ට දැන් වඩා හොඳ එකක් ගන්න ඕනකම තියෙනවා, නමුත් සල්ලි නැහැ. එතකොට අනිත් කෙනා ළඟ තියෙනකොට හොරකම් කරන්න හිතනවා, වංචා කරන්න හිතනවා, බොරු කියන්න හිතනවා. මේ විදිහට එතනත්තා වැරදි ක්‍රියාමාර්ගයකට පෙළඹෙනවා. එතකොට Tamanට අවශ්‍යතාවයේ තියෙනවා, මේ එකක් තියෙනවා නම් තව එකක් ගන්න ඕනකම තියෙනවා. නමුත් වත්පොහසත්කම් නැහැ ඒකට සරිලන්. එතකොට වැරදි ක්‍රමවලට යොමු වෙනවා. ඒ නිසා ධර්මයට අනුව අද දහසක් උපයන කෙනා හෙට ලක්ෂයක් ඉපයීම වරදක් නෙමෙයි. අර ප්‍රශ්න දෙක තමන්ගෙන් අහන්න ඕන. ඒ ඉපයීම සඳහා ධාර්මික වැඩපිළිවෙලක් මට තියද? ඒ උපයන අතිරික්තයෙන් මම කුමක්ද කරන්නට යන්නේ? ඒ තමන්ගේ කෙලෙස් වඩවා ගැනීම වෙනුවට අර්ථ සම්පන්න විදිහට ඉපයීමට සහ පරිභෝග කිරීමට තමන්ට පැහැදිලි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ මත ක්‍රියා කිරීම බුදුදහමට අනුව වරදක් නෙමෙයි. නිසා මේ කාරණා පරිස්සමින් තේරුම් අරගෙන දිවි පවත්වන්නට අපට ධනය අවශ්‍යයි, සම්පත් අවශ්‍යයි. ඒ නිසා මේ තෘෂ්ණාව, ලෝභය නැමැති ධර්මතාවයේ තේරුම්ගෙන දුරු කිරීම හරීම දුෂ්කර සංකීර්ණ කාරණයක් වෙන්නේ. පැවැත්මට දේවල් අවශ්‍යයි, නැවැත්මට තෘෂ්ණාව දුරු කිරීම අවශ්‍යයි. ඒ නිසා ද්‍රව්‍ය අතහැරීම, පුද්ගලය අතහැරීම, දේවල් අතහැරීම නෙවෙයි අපි කළ යුත්තේ. ඒවා පැවැත්ම සඳහා සංරක්ෂණය කරගන්නට ඕනේ අවශ්‍යතාවය වෙනුවෙන්. නමුත් හැඟීම් වලට වහල් වෙලා සිත කෙලෙසා ගන්නේ නැතිව සිත පිරිසුදු කරගන්නට ප්‍රත්‍යවේක්ෂා නුවණින් උපන් වීරයෙන් සම්පත් සාධනය කරන්නට අපි ප්‍රවේශම් වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල අරිය වංශ පටිපදා කියලා බුදුහාමුදුරු දේශනා කරන හැඟීම් වලට වහල් නොවි කොහොමද අවශ්‍යතා තේරුම් අරන් ක්‍රියා කරන්නේ. එවනම් මේ කාරණා සිහියේ පවත්වාගෙන තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන් සන්තක දේ පිළිබඳව ඇතිවන අවිද්‍යාවත්, අන්සන්තක දේවල් පිළිබඳව ඇතිවන විෂම ලෝභයත් විවිධාකාරයෙන් තමන්ගේ චිත්තසංතානය ඇති වෙන්නට පුළුවන්. ඒ වටහාගෙන මෙසේ ප්‍රත්‍යවේක්ෂා නුවණින් හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා තේරුම් අරගෙන මෙබඳු ප්‍රතිපදාවකින් ඒ ලෝභය දුරු කරන්නට මේ සුද්ධහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා අපි ආශිර්වාද කරනවා. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සිදු කරගත් සියලු කුසල් දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකී ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටම බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේසන සේ පැමිණවදාල උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා.
සාදු සාදු සාදු.
අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන ඒ පින්වත් සියලු දෙනාටමත්, ඒ අය විසින් ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වන සියලු දෙනාටමත් මේ කුසල බලයෙන් ඒ සැමගේ සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා. සියලු පින් කැමති දෙවියෝ මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. මේ පරලෝකීය ඒ නම් සඳහන් කළ ඥාතීන් සහ දායකත්වයේ දරන හැම දිනාගේම පරම්පරාවල මියගිය ඥාතීන්, ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාගේ පරම්පරාවල මියගිය ඥාතීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ටත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිවේ සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම මේ ධර්ම දේශනාමේ ධර්ම ශ්‍රවණමේ කුසල් හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරා.
සාදු සාදු සාදු.
ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. එම උතුම් ධර්මානුශාසනාව පැවැත්වුවේ හොරණ පොකුණුවිට ශ්‍රී විනයාලංකාරාම වාසී ආචාර්ය පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සී ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු.